අයිබෝවන්, අදත් ටෝක් විච් චතුර අපි කැනඩාවේ ටොරොන්ටෝ හිසිට ගෙනෙන්නේ විශේෂ වැඩසටහන් පෙළක්. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එකම ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට කොහොමද අපි නැගී සිටින්නේ, අපිට වැරදුන තැන කොතනද, අපේ ආර්ථික අර්බුදය ඇතිවෙන්නට ඉස්සල්ලා ඉඳලා අපිට මොනහරි දෙයක් වැරදුනාද, මේ එකම සිස්ටම් එකක් අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ගිහිල්ලා ඒක හරියන්නේ නැහැ කියලා තේරෙනවා නම් කොතනින් අපි පටන් ගන්න ඕනද? මේ වැඩසටහන පටන් ගත්තේ මීට පසර ගානකට ඉස්සෙල්ලා 2017-18 කාලවකවානුවේ. ඔබ දකින්නට ඇති යාපනයේ අරුන් සිද්ධාර්ථන්ට, එතන ඉඳලම අපේ මෞලවිතුමාන්ලට, ස්වාමින් වහන්සේලාට, විවිධ අයට අපි විවෘත වේදිකාවක් හැදුවා වැඩසටහන තුළ. ඉතින් අදත් එවැනිම තත්ත්වයක් තියෙන්නේ. නමුත් අද වෙනදාට වඩා ලොකු අවශ්‍යතාවක් තියෙන වෙලාවක් රටේ තියෙන තත්ත්වෙත් එක්ක කතා කරන්න. එහෙම වෙනකොට කැනඩාවේදී අපිට හම්බුණා කෙනෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්, සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන තියෙනවා කැනඩාව තුළ, විශේෂයෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ. ඒ වගේම ඔහු ශ්‍රී ලාංකිකයෙක් විදිහට ලොකු කාර්යභාරයක් සමාජ කරමින් ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරා ඌට සම්බන්ධ වෙන්න. ඌ අද සම්බන්ධ වෙන අපිත් සමග. මෙහි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් සෙන්චු 21 වෙනුවෙන් සම්බන්ධ වෙන්න අපිත් එක්ක අද රියාස් රවුප් මහත්මයා. අයිබෝවන්.
ආයි බොහෝ වේවා චතුර.
අස්සලාමු අලයිකුම්.
වාලිකුම් අස්සලාම්.
එතකොට දැන් ඔබ සාර්ථක කෙනෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් විවිධ කෝණ තියෙනවානේ සමාජේ. එයා කියන්නේ මම මුදල් විදිහට මම මුදල් වලින් සාර්ථකයි. ලොකු ගෙයක් තියෙනවා. මට වාහනයක් තියෙනවා. ඔබ සාර්ථකයි කියලා කිව්වොත් ඔබ සාර්ථකද කියලා මම අහන්නේ මොන මානෙන්ද?
මේවයි චතුර. දැන් සාර්ථකත්වයක් මනින්න කීප ක්‍රමයක් තියෙනවා. ඔය හොඳම ක්‍රමය තමයි අපි ගුරුවරියක් ගැන ගමුකෝ. අදිෂ්ඨානයක් තියෙනවනම් ඒ අදිෂ්ඨානය කරා යෑම තමයි සාර්ථකත්වයේ ප්‍රතිඵලය. ගුරුවරයෙක්ගේ අදිෂ්ඨානය වෙනස් වෙන්න පුළුවන්, මගේ අදිෂ්ඨානය වෙන්න පුළුවන්. සාර්ථක කරා යෑම තමයි අපේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ. එහෙම බැලුවම මගේ සාර්ථකත්වය කියන්නේ මම මගේ යම් කෙසේ අදිෂ්ඨාන තිබුණා මේ රටට ඇවිල්ලා කරන්න ඕනේ කියලා. ඒ අදිෂ්ඨාන එක සිංගල් අදිෂ්ඨානයක් තිබුණේ. ඒ වෙනුවෙන් මම අද ගමන් කරමින් යනවා. ඒකට 80% විතර දැනටත් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මං හිතනවා ඒ අතින් සාර්ථකත්වයක් තියෙනවා. ඒ සාර්ථකත්වයේ වැඩිම හොඳ දේ තමයි අනිත් අයත් එක්ක බෙදා ගැනීමයි, අනිත් අයට කියා දීමයි.
අපි ගත්තොත් දැන් කැනඩාවේ ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඉන්නවා. 1,03,000 වැඩි 3,000 විතර පිරිසක් ඉන්නවා. ඒ අතරින් කෙනෙක් ලාංකිකෙක් විදියට බොහෝ දෙනා අඳුරන කෙනෙක් බවට පත් වෙන්නේ, බොහෝ දෙනා දන්න නමක් බවට පත් වෙන්නේ මොන හරි විශේෂ හේතු තියෙන්න එපේ. දැන් ඔබව බොහෝ දෙනෙක් දන්නවා. කතා කළ කොම් රවුෆ්ද, රියාස්ද අහන. ඒකට හේතුව මොකක්ද?
කීපයක්ම තියෙන්න පුළුවන් චතුර. පළවෙනි හේතුව තමයි දැන් මෑත කාලෙදි වෙන්නේ මගේ ව්‍යාපාරික කටයුතු හිඳ. හැබැයි ඔය තෝතැන්නට ආවේ යම් කිසි ක්‍රමයකින්. ඒ ක්‍රමේ තමයි මේ රටට ආපු ගමන් මම අපේ තියෙන සමාජයත් එක්ක ගැවසෙන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ දේවල් වල සහභාගී වෙන්න පටන් ගත්තා. ඒගොල්ලොත් එක්ක ජීවිතේ විඳින්න පටන් ගත්තා. මම සමාජ සත්වෙක්. මාව මේ තත්ත්වයට ගෙනාවේ අද මේ සමාජේ. මම කියන්නේ මේ ලාංකික ප්‍රජාවේ. ඒ ලාංකික ප්‍රජාව කියලා කියනකොට ඕකට හැම ප්‍රජාවක්ම අයිති.
ඒ කියන්නේ බෙදලා ජාතීන් වශයෙන් කියන දෙයක් නෑ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව.
ශ්‍රී ලාංකික ප්‍රජාව කියලා මම කියන්න කැමතියි. අනිත් එක මට තව ඇඩ්වාන්ටේජ්යක් තිබුණා. ඒකේ ලොකුම දේ තමයි ඉංග්‍රීසි භාෂාවේ සිංහලයි දෙමළයි තුනම එක හා සමාන කතා කිරීමේ හැකියාව. ඒ හින්දා ඒ කාර්යය මට ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන් වුණා.
මේ කණ්ඩායම් සියලු දෙනා නියෝජනය කරලා බිස්නස් එකක් හදනකොට තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය ලංකාව වගේ රටකින් සංක්‍රමණය වෙච්ච කෙනෙකුට ගොඩක් වෙලාවට ඔහුගේ ජාතිකත්වය මත පදනම් වෙලා, ආගම මත පදනම් වෙලා බිස්නස් එකක් ඒකේ කොටසක් බවට පත් කරනවා. දැන් කැනඩාවේදී අපි දකින දේවල් තමයි ගොඩක් වෙලාවට මේ ව්‍යාපාර කරනේදී ඒ අයගේ ව්‍යාපාරවලට ඒ අය යන්නේ, මේ අයගේ ව්‍යාපාරවලට මේ අය යන්නේ. එවැනි බෙදීම් තියෙන තැනක ඔබ කොහොමද මේ හැම එකක් ඇතුළෙම ඉන්නේ?
මම හිතන්නේ මම සම්පූර්ණ ඕක පිළිගන්නේ නැහැ චතුර. ඒකට හේතුවක් තමයි දැන් අපි ඕක අපිට වැටහෙන්නේ අපි ලංකාවේ ඔහොම කරලා තියෙන හින්දා. හැබැයි මේ වගේ රටකට ආවම ඔයාට හැම පුද්ගලයාටම ඊක්වල් ලෙවල් ෆීල්ඩ් එකක් හම්බ වෙනවා ශ්‍රී ලංකරන්න. හැම පුද්ගලයන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. දැන් ඒ කියන්නේ යම් කිසි කොට්ටාසක ද්‍රවිඩ පුද්ගලයෙක්ද, සිංහල පුද්ගලයෙක්ද, මලේ පුද්ගලයෙක්ද, බර්ග පුද්ගලයෙක්ද, යෝනක පුද්ගලයෙක්ද කියන එක නෙමෙයි මිනිස්සු බලන්නේ. මිනිස්සු බලන්නේ තමන්ගේ හැකියාව මොනවාද, තමන්ට කරන්න පුළුවන්ද, තමන්ගේ තියෙන අත්දැකීම මොකක්ද කියන දේ කරන්න පුළුවන්ද? එහෙම අවස්ථාවක් ඇති වෙනකොට කවුරු කරාද කියන එක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් අපි කරන ව්‍යාපාර දේපල වෙළඳාමේ මේක තමයි ඒගොල්ලන්ගේ ලොකුම මූල්‍ය වියදම. ඒතකොට ඒගොල්ලන්ට ඕනේ කවුරු හරි විශ්වාසවන්ත කාට හරි දැනුමක් තියෙන පුද්ගලයා. ඒ හින්දා ඒ කොයි කොට්ටාසද කියලා, කවුද කොයි බෑග්ග්‍රවුන්ඩ් එකක්ද කියලා ඒගොල්ලෝ බලන්නේ දැනුම විතරයි බලන්නේ.
ලාංකිකයෝ බොහෝ දෙනෙක් මේට සංක්‍රමණය වෙනකොට ගොඩක් වෙලාවට අරගෙන ඉන්නේ අතට යම් කිසි මුදලක්. ස්ටුඩන්ට් විදිහට එනවනම් එයාගේ විශ්වවිද්‍යාලයට සුසුකම්, එතකොට ඒ අවුරුද්ද දෙක එයා ඉගෙන ගන්න කාලයට ඕන කරන මුදල්. අනිත් ටික ඔක්කොම ඉන්නේ හම්බු කරන්න බලාගෙන මෙහෙ. වගේම ස්කිල් මයිග්‍රේෂන් වලින් එනවනම් ඒගොල්ලන්ට යම් කිසි සහනයක් තියෙනවෙන්න පුළුවන්. PR පදනමින් එනකොට වෙනම සහනයක්. හැබැයි මේ හැම එක්කෙනාටම ලංකාවෙන් ගේන මුදල පොඩි මුදලක් වෙනවා මෙහෙට ගෙනාවෙන් පස්සේ. එතකොට කොහොමද ඒ අය මෙහෙදි ලංකාවේ කෙනෙක් මෙහෙ ඇවිල්ලා මූලිකවම සෙටල් වෙන්නේ? එහෙම නැත්නම් මේකේ ස්ථාවරභාවයක් ඇති කරගන්නේ මොනවද? ඒ වගේ අය කරන්න ඕන දේවල්.
ලංකාවෙන් සංක්‍රමණය කරනකොට මූලික ප්‍රශ්න ඇති වෙන්නේ දැන් ලංකාවේ තියෙන වියදම් වලට වඩා හුඟක් වියදම් තියෙනවා. අර ආපු කෙටි කාලයේදී ඉතාමත්ම හුඟක් වියදම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් එන පුද්ගලයෙක් නිවහනක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් පළවෙනි මාසේ අන්තිම මාසේ ගෙවීමක් කරන්න ඕනේ. ඒතකොට මාස දෙකක අත්තිකාරමක් ගෙවන්න ඕනේ ගෙදරක් ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි, එන පුද්ගලයාගේ මේ රටේ ඉන්න පුද්ගලයා ඒගොල්ලන්ට ගෙදරක් දෙන්නේ ලක්ෂ 8ක නැත්නම් 9ක වටිනා ගෙදරක් දෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඉල්ලනවා මේ පුද්ගලයාට තව අවුරුද්දකට මුදල් ගෙවන්න පුළුවන්ද? ඒකට ක්‍රෙඩිට් ස්කෝර් එකක් ඉල්ලනවා. නැත්තම් ඒගොල්ලන්ගේ ජොබ් ලෙටර් එකක් ඉල්ලනවා පඩිය කීයද කියලා බලන්න. හැබැයි මේ මිනිස්සයා මේ පවුල ඇවිල්ලා තියෙන සතියකට ඉස්සර ගොඩ බැස්සා විතරයි. එතකොට ඒගොල්ලන්ගේ අතේ මේ ડોකියුමන්ට්ස් නැහැ. එතකොට අර හාම්පුතා අහනවා අපි ඔයාලට දෙන්න පුළුවන්ද මාස 6ක ඇඩ්වාන්ස් එකක්. දැන් මාසක ඇඩ්වාන්ස් එකක් කියන්නේ ඩොලර් 12,000ක් විතර දුන්නාම අතේ සතයක්වත් ඉතුරු වෙන්නේ
නැහැ. ලංකාවේ ගෙනහු ගානම ඇඩ්වාන්ස්
ගානම යනවා. දැන් එතකොට මානසික පීඩාවක් ඇති වෙනවා, තමන්ගේ රස්සාව ගැන පීඩාවක් ඇති වෙනවා. දැන් ඒගොල්ලෝ හිතනවා මම මේ ඔක්කොම තියලා ආවේ මේ වැඩේටද මෙහෙ ආවේ කියලා හිතනවා. දැන් ඔය කට්ටියට මම දෙන හොඳ උපදේශ තමයි එන් ඉස්සර ලෑස්ති වෙන්න. දැන් අපේ සමාජයේ මගේම රස්සාව කරන හුඟක් කට්ටිය ඉන්නවා. දැනුවත් වෙන්න, අඹතන්න, දැනගන්න හැකි තරම් මොනාද ගියෙන්න ඕනේ. මම නම් උපදෙස් දෙන්නේ පුළුවන් නම් ලංකාවේ ක්‍රෙඩිට් ස්කෝර් කියලා එකක් අපිට මෙහෙ වළංගු නැහැ. ඒ වුණත් ලංකාවේ තියෙන ක්‍රිබ් කියලා එකක් තියෙනවා. දැන් අදුම තරම් ওই ක්‍රිබ් එකවත් අරන් එන්න. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ රිය පදවල තියෙනවා නම් ආර්.එම්.වී.එකට ගිහිල්ලා එක්ස්ට්‍රැක්ට් එකක් ගන්න ඔයාගේ ඩ්‍රයිවිං කොපි එකේ. එතකොට මේ රටට ආවම ඔප්පු කරන්න පුළුවන් ඔයා මීට කලින් වාහන පදවල තියෙනවා කියලා. එතකොට ඔයාගේ සභාරක විතර ඉන්ෂුරන්ස් ගාස්තුව අඩු වෙන්න පුළුවන්. දැන් ලංකාවේ කියන්නේ ක්‍රිබ් කියලා, දැන් ක්‍රිබ් එක මෙහෙට ගෙනාවම හුඟක් අය අහන්න පුළුවන් දැන් ඒක මෙහෙ පිළිගන්නේ නැහැ කියලා. එහෙම නෙවෙයි, සමහරක් විට දැන් ලංකාවෙන් කියමුකෝ ලංකාවේ පුද්ගලයෙක් මෙහෙට ඇවිල්ලා අපි ගෙදරක් හොයනකොට ඒ ගෙදර අයිතිකාරය ලාංකිකයෙක් වෙන්න පුළුවන්, පෙරර මහත්තයා වෙන්න පුළුවන්, සුද්දර්ලිංගම් වෙන්න පුළුවන්, මොහොමඩ් වෙන්න පුළුවන්. එතකොට මට හරි ලේසියෙන් එයාට තේරුම් කරලා දෙන්න පුළුවන් ලංකාවේ ක්‍රිබ් කියන්නේ මේකයි, මේක තමයි ක්‍රෙඩිට් ස්කෝර් එක. ඔයා මේ ලංකාවෙන් ආපු අලුත් කට්ටිය ඒගොල්ලන්ට ගෙදර දෙන්න පුළුවන් නම් දෙන්න, පළවෙනි මාස දෙක විතරක් අරන් මාස 6 මිල්ලන්න එපා කියලා. ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. එහෙනම් මේ දේවල් ඔයාගේ අතේ තියෙන්නේ, එන්න ඉස්සර මේව අරන් එන්න.
අපි දැන් ගොඩක් දෙනෙක් සංක්‍රමණය වෙනකොට ඒ වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්නෙම නැහැ. ඇඳුම් ටික අරගෙන කන්න බොන්න පුළුවන් ද, මාස කීපයකට හරියන කැම බීම ටිකක් අරගෙන තමයි එන්නේ. හැබැයි දැන් ඔය කියන විදිහට ක්‍රිබ් එක එච්චර වැදගත් නම්, වැදගත් සාධකයක් නම්, එයාට ඊළඟ ලෙවල් එකට පයින්න පුළුවන්. ඒ කියන්නේ අතේ මුදල් ටිකක් ඉතුරු වෙනවා. ඒ එන කෙනාට එතකොට ක්‍රිබ් එක විතරද, ක්‍රිබ් එකයි ලයිසන් එකයි විතරද ගේන්න ඕන? ඊට අමතරව වෙන මොනවා හරි දේවල් ටිකක් තියෙනවද ගේන්න?
දැන් මම කිව්වේ දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ආපු ගමන් ගෙදරක් ගන්න යන්නේ නැහැ, ගෙදරක් කුලියට තමයි ගන්නෙ. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ගෙදරක් බිලට ගන්නව නම් ආපු ගමන්, ඒ කියන්නේ යම් කිසි පුද්ගලෙ මීට වඩා ලංකාවේ හොඳ රස්සාවක් කරලා තියෙනවා, යම් කිසි මුදලක් තියෙනවා, මෙහෙට ඇවිල්ලා මාස 6ක් ඇතුළත ගෙදරක් ගන්න ඕනේ, එතකොට ගේන්න ඕනේ දේවල් වෙනම තියෙනවා. ඒ කියන්නේ සමහරක් බැංකු ඒගොල්ලන්ට මේ උගස් මෝගේජ් එක දෙන්න කැමති. ඒගොල්ලන්ගේ අන්තිම අවුරුදු 3 පඩිය බලලා, එතකොට අන්තිම අවුරුදු 3 ඒගොල්ලෝ ගෙවපු ටැක්ස් වල ડોකියුමන්ට්ස්, හම්බ කරපු සල්ලි වල ડોකියුමන්ට්ස්, බැංක් ස්ටේට්මන්ට් අරගෙන ආව නම් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැම බැංකුවෙම කරන්නේ අඩුගානේ අපේ පළවෙනි පෙළේ බැංකු පහයි මං හිතන විදිහ දෙකක් වට ෆැසිලිටීස් දෙනවා. සෝ ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒකයි මං කිව්වේ හැකි තරම් දැනුවත් වෙන්න ඉන්න ඉස්සර.
ඒකනේ එහේ යම් කිසි ලංකාව වුණත් යම් කිසි ආදායමක් ස්ථිර ආදායමක් තියෙනවා නම් ඒ මුදල පෙන්නලා මෙහෙ බැංකුවට මට මෙහෙම ආදායමක් තියෙනවා කියලා කියන්නේ යාට එන කෙනාට අලුතෙන් එන කෙනාට ලෝන් එකක් ගන්න පුළුවන්ද සහ ඒක පදනම් කරගෙන එයාට පුළුවන්ද ඒ ගෙදර මුදල් ගෙවන්න හරි මොනවා හරි විදියකින් එක ගෙවාගෙන යන විදියක් බැංකුවත් එක්ක ගිවිසුමකට එළඹෙන්න
එළඹෙන්න පුළුවන් ඒක හුඟක්ම සාර්ථකව වෙන්නේ ලාංකිකයෙක් ලංකාවෙන් එන්නේ හැබැයි එයා ලංකාවේ ඉඳලා මැද පෙරදිග වැඩ කරන්නේ එයාට හොඳ රස්සාවක් තිබුණා හොඳ ඉපැවීමක් තිබුණා එයාගේ ડોකියුමන්ට්ස් ඔක්කොම තියෙනවා එයා ලංකාවට ගිහිල්ලා ලංකාවේ ඉඳලා සංක්‍රමණය කරන්නේ එවැනි අවස්ථාවලදී එයා රස්සා කරපු ඒවා ඒ කියන්නේ තමන්ගේ එක්ස්පීරියන්ස් සර්ටිෆිකේට්ස් ගේනවා හා සමානම තමන්ගේ අන්තිම අවුරුදු දෙක හෝ තුනකට ආදායම් ඔප්පු කර හැකි ડોකියුමන්ට්ස් හැකි තරම් අරන් ඉන්න
දැන් අපේ ලාංකිකයෝ මෙහිට සංක්‍රමණය වෙන කට්ටියට තියෙන තවත් ගැටලුවක් තමයි දැන් මම ගයක් ගන්නවට අමතරව තමන්ට රෙන්ට් එකට ගන්න පුළුවන් ගෙදර විශ්වාසයෙන් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ එයාට බේස්මන්ට් එකක්ද ගන්නෙ? එමු නැත්නම් එයා කොණ්ඩෝ එකක්ද ගන්නෙ? ගයක්ද ගන්නෙ? ආවම මේකේ හිම වැටේ. මට අයින් කරන්න වෙනවද? ප්‍රශ්න තියෙනවනේ. ඒක පොදුවේ ලංකාවේ ඉඳලා හිතන කෙනෙකුට බලන කෙනෙකුට මොනවද දෙන්න පුළුවන් උපදෙස? වා මොකද්ද කරන්න ඕන අලුතෙන්ම එන කෙනෙක් නම්?
ඔකට ඍජුවම කියනවා නම් චතුර ඒ එක එක පුද්ගලයන් අනුව හැබැයි බොහෝ දුරට බහුතරයක්ම බලන්නේ පුළුවන් නම් කීයක් හරි ඉතුරු කරගන්න. ඒකේ කිසිම වැරද්දක් නැහැ. පළවෙනි හේතුව තමයි දැන් කියමුකෝ කාමර දෙකක් ඕන නම් අපි කොණ්ඩු එකක් බලනවා නම් දැනට තියෙන ප්‍රවණතාවය අනුව මාසෙට 2500ක් විතර වෙනවා.
බේස්මන්ට්
ටොරන්ටෝ වල බේස්මන්ට් ටැග් ගන්නවා නම් මං හිතන්නේ 1500 1800ක් විතර කරන්න පුළුවන්. එතකොට වෙනස 700ක් විතර. එතකොට 700 බැගින් අවුරුද්දට බැලුවා නම් 8400යි. එතකොට මේ පුද්ගලයාට කෙලින්ම කල්පනා වෙන්නේ මට බේස්මන්ට් එකේ ඉන්න එක හොඳයි කියලා. ඒක හරි. හැබැයි මම ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඒගොල්ලන්ගේ ෆැසිලිටීස් අනුව කරලා දෙන්න කැමති. හැබැයි මම පුළුවන් තරම් ඒගොල්ලෝ උපදෙස් දෙන්නේ දැන් යම් කිසි පුද්ගලයෙක් ළමයෙක් එක්ක එනවා නම් දරුවට වයස 4යි 5යි 6 නම් පුළුවන් තරම් බේස්මන්ට් එකේ ඉන්න එපා කියලා තමයි මම නම් දැනුවත් කරන්නේ. ඒකට හේතුව තමයි පළවෙනි හේතුව තමයි දැන් ඔයා ඒ දරුවාව ගන්න යම් කිසි සමාජ තත්වයකින් ලංකාවේ ඉඳලා අනිත් ළමයි එක ගැවසලා ගෙදරක වාසය කරලා ඔයා දැන් මෙහාට ඇවිල්ලා එකපාරට මේ ළමයාව බේස්මන්ට් එකට දාලා පොඩ්ඩක් කරුවලයි අවුවත් නැහැ සීතලයි ඒ වගේ තැනකට දැම්මම මානසිකව ඒ ළමයා වැටෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මේ රටට එන්නේ වැඩිපුරම එන්නේ ළමයිගේ සෞභාගිය කරා. එතකොට ඒ අතින් බැලුවා නම් පුළුවන් තරමක් ළමයිගේ කොන්ෆිඩන්ස් එක තියාගන්න ඕනේ. ඒ හින්දා හැකිනම් අර මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැත්තම් අර පොඩි තේරෙන වයසේ ළමයි. දැන් අවුරුද්ද දෙකේ තුනේ නම් අවුලක් නැහැ. ඒ ළමයිට වැඩි තේරෙන්නේ නැහැ. ලංකාවෙත් කොහොමද හිටියේ කියලා නැහැ. දැන් ලංකාවේ තමන්ගේම කාමරයක් තිබුණ ළමයි මෙහැවිලා බේස්මන්ට් ඉන්නකොට ඔය මානසික තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒකෙන් දෙමව්පියන්ට ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් අවොයිඩ් කරගන්න පුළුවන් තරමක් තමයි අපි දැන් උපදෙස් දෙන්නේ.
ඒ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් වගේවා ලංකාවේ කෙනෙකුට මෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එයා ඇවිල්ලා එයා රෙන්ට් එකට තමයි ඉන්නේ. නමුත් එයාට ඉන්වෙස්ට්මන්ට් එකට යන්න පුළුවන් ප්‍රොපර්ටි එකට හොඳ හෝටෙල් එකක් රෙස්ටුරන්ට් එකක් එහෙම නැත්නම් වෙනත් වෙනක තියෙන මොකක් හරි ඒ පැත්තට අදාළ දෙයක් එහෙම දේවල් කරනවද? ඒ වගේ වාසි ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද ලංකාව වෙන කෙනෙකුට?
ඒ කියන්නේ ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය කරපු පුද්ගලයෙකුට. ඒකෝත් ලංකාවෙන් මෙහාට ඇවිල්ලා නිවාඩුවට ඇවිල්ලා නම් ගෙදරක් ගන්න බෑ. සංක්‍රමණය කරලා එයාට ડોකියුමන්ට්ස් තියෙනවා නම් එයාට කරන්න පුළුවන්. හැබැයි අපිට දෙන්න හොඳම උපදෙස තමයි එකපාරට ව්‍යාපාරයකට යන්නේ නැතුව යම් කිසි කාලයක් ජීවත් වෙලා පුරුදු වෙලා යන එක තමයි හොඳ. ඒ කාලෙදි කරන්න පුළුවන් හොඳම දේ තමයි දැන් කීමක පවුලක ළමයි 4 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි. ඒතකොට මේගොල්ලෝ ගෙදරක් ගන්නවනේ. මේගොල්ලෝ අඩුම ගානේ කාමර තුනක ගෙදරක් ඕනේ. ලක්ෂ 8ක් විතර වෙනවා. මේගොල්ලෝ හිතනවා අපි දැන් අවුරුදු 4ක් විතර ඉඳලා ගමු කියලා. ඒ ගෙදර අවුරුදු 4කින් ගන්න යනකොට ওই ගෙදර 1.5 මිලියන් වලට වැඩි වෙලා. ඒතකොට අර මිරිගුවක් පස්සේ දුවනවා වගේ. ඒ වගේ අවස්ථාවේද මං කියන්නේ ඕගොල්ලෝ ආව නම් ඕගොල්ලෝ කුලියට ඉන්නව නම් තැනක ඒත් කමන්නේ පොඩි ගානකට ලක්ෂ 4කට විතර පොඩි කොණ්ඩුවක් යම් කිසි තැනක අරන් ඒක කුලියට දෙන්න.
ඒක ඇප්‍රීෂিয়েට් වෙන විදිය බලන් ඉන්න.
ඔව් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට හිතා ගන්න. අවුරුදු 3කට ඒක ඇප්‍රීෂিয়েට් වෙන්න අරින්න. අවුරුදු 3කට පස්සේ ඒක විකුණන්න. ඒකිනුත් ලැබෙන ප්‍රතිලාභයි ඔය දාපු පොඩි ගාන එකව කරලා හොඳ ගෙදරක් ගන්න. ඒක ඒ පැත්තෙන් බැලුවම ඒක ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් මං කියලා දෙන්න කැමතියි. ඒකත් ඒගොල්ලන්ට
ප්‍රතිඵලයක් ඇති වෙනවා. හිටියට කමක් නැහැ. නමුත් ගේන මුදලකින් මොනවා හරි දෙයක් හරි විදියට ඉන්වෙස්ට් කරන්න කියලා ඔබතුමා කියන්නේ.
ඒකත් ඔය ගෙදරක කුලියට ඉන්න බව ඇත්ත. හැබැයි ඔය ඉමීඩියට්ලි හෝම් ඕනර් කෙනෙක් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ මේ ආර්ථිකයෙන් ලබා දෙන ප්‍රතිලාභ හවුසින් ඉන්ඩස්ට්‍රි එකේ වර්ධනය ඔයාට දැම්මම ප්‍රතිලාභයක් ලබා දෙනවා අවුරුදු තුනකට.
අතන ගොඩ දෙනෙක් මේ වගේ දේවල් දැනගන්න කැමති මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ. නමුත් අපි මේ වැඩසටහනේ මොවක් කරින් නොදන්න විෂයක් සම්බන්ධව වැඩිපුර කතා කරන එකක් සිද්ධ කරනවා. ඉතින් මේ ශාස්ත්‍රය ගැන අපි කතා කළා. මොකද එතුමා මේ ශාස්ත්‍රය රියල් ස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදියට. එතකොට දැන් මෙහි සාමාන්‍යයෙන් ගෙවල් හදන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් يعني මෙහි ඕන කෙනෙකුට ගයක් ගන්න පුළුවන්ද? නගර සභාවෙන්ද ගෙවල් හදලා දෙන්නේ? ඒකට වෙනම කට්ටිය ඉන්නවද? එතකොට බ්ලොක්ස් හදලා දෙන්නේ කවුද? කොහොමද ඒකලෝ ඩිවලොප් කරලා ඊළඟ සබබ් එක හදන්නේ? මොකද්ද විදිය?
ගෙවල් සාමාන්‍යයෙන් අපි කියනවා ෆ්‍රී හෝල් ගෙවල්. ඒ කියන්නේ තමන්ගේම ගෙවල්, තමන්ටම අයිති 100%ක් අයිති ගෙවල්. අනිත් එක කොන්ඩෝස් නැත්තම් අපාර්ට්මන්ට්ස් ලංකාවේ වගේ. මේවා බහුතරයක්ම හදන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි, ප්‍රාන්තෙන් නෙවෙයි, පෞද්ගලික අංශයෙන්. සාමාන්‍යයෙන් අලුතෙන් ආපු පුද්ගලයෙක් සමහරක් වෙලාවට කොණ්ඩු එකක් හදලා නිම කරන්න, අලුත් කොණ්ඩයක් හදලා නිම කරන්න අවුරුදු 4යි 5ක් අතර කාලයක් යනවා. ඒ 4යි 5යි අතර කාලෙදී ඒගොල්ලෝ ගෙවන්න ඕනේ 120ක් වැඩි සුළු මුදලක්. එතකොට සමහරක් විට අලුතෙන් ආපු කට්ටිය ඒ වගේ දෙයකට යොමු වෙන්න පුළුවන් අද ගන්නවා. ඒ කියන්නේ මේ අවුරුදු 105යි ගෙවන්න ඕනේ, ලබන අවුරුදු 105යි, අවුරුදු 4ක් ඇතුළත තමයි 120 ගෙවන්න පුළුවන්. ඒකට ප්‍රමයක් තියෙනවා අවුරුදු 5 වෙනි අවුරුද්දයට ගෙදරක් ගන්න. ඒ වගේම නිවසක්, ඒ කියන්නේ කාමර දෙක හෝ තුනක නිවසක් ගන්නවා නම් ඒ ක්‍රමයෙන් කරන්න පුළුවන්. හැබැයි කාල සීමාව කෙටි, අවුරුදු එකමාරක් ඇතුළත ඒ පොඩි ගෙදර නිමා වෙනවා. ඒ හින්දා අපි කියන්නේ අර කෙටි එකකට යන එක පොඩ්ඩක් අවදානම් වැඩි. ඒ කියන්නේ මාකට් එක අපි හිතනවා මාකට් එක මේ විදිහටම පවතී තව අවුරුදු එක අට එකමාරකට. එතකොට මාකට් එක හොඳයි. මාකට් එක යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ පුද්ගලයාට අර දාපු මුදල් සමහර කට නොලැබෙන්න පුළුවන්. ඒ හින්දා අපි කියන්නේ ඒ වගේ ගෙවල් වලට යනකොට අර රන්වේ එක දිග පුළුවන් තර අවුරුදු 4ක් 5කට ඇප්‍රීෂিয়েට් වෙන එකකට යන්න කියලා.
අපිට මේ නිවසක් මිලදී ගන්නට අමතරව ගත්තෝ දැන් රජය විසින් එතකොට මෙහි ගෙවල් හදනකොට මොනවද ඒගොල්ලන්ගේ කරන කාර්යභාරය? ඒගොල්ලෝ දැන් එන ජනගහනය ගත්තෝ තින් වේගෙන් විශාල පිරිසක් සංක්‍රමණිකය විදිහට මෙහිට එනවා. එතකොට ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් යනවාද? ඒවා අලුතෙන් මේක සෝන්ස් නම් කරලා ඒවා ඉදි කරනවාද? මොනවද කරන විදිහ?
ඔයා කියපු හැමදේම කෙරිමින් පවතිනවා. හැබැයි අවශ්‍ය ප්‍රමාණය 125කට විතර. එතකොට ඊට වඩා 75ක ඉල්ලුමක් තියෙනවා.
ඩිමාන්ඩ් එක හැමදේම
ඩිමාන්ඩ් එක වැඩි. ඒකට පළවෙනි හේතුව තමයි දැන් සාමාන්‍ය චතුරටයි දැන් ලංකාවේ බලන කට්ටියට කියන්න පුළුවන්. දැන් කැනඩාව කියන්නේ ලෝකයේ මේ භූමි ප්‍රමාණයෙන්
දෙවනි
විශාලම රට. ඇයි මේ මේ ගෙවල් හදන්න ඉඩ නැත්තේ කියලා. පළවෙනි එක තමයි දැන් ටොරොන්ටෝ වගේ ප්‍රාන්තයක් බැලුවම අපේ තියෙනවා ග්‍රීන් බෙල්ට් කියලා. ඒ කියන්නේ හැම ගෙවල් 100කටම ඕ 200කට ග්‍රවුන්ඩ් එකක් හදන්න ඕනේ, ෆැසිලිටීස් හදන්න ඕනේ. අක්කර ලක්ෂ ගණන් වින් කරලා තිනවා ග්‍රීන් එන්වයර්න්මන්ට් එකට. ඒ කියන්නේ ජීවන රටාවයි సౌందර්යය සුරක්ෂිත කරන්න. ඒ සෑම දෙයක්ම කරනකොට අර නිර්මාණය කරන්න පුළුවන් ගෙවල් ප්‍රමාණය, ගෙවල් ලෑන්ඩ් ප්‍රමාණය හරි සුළුයි. ඒකයි ඒ වගේ අධික ඉල්ලුමක් තියෙන්නේ, අධික මිලකුත් පවතින්නේ.
අපි ඔක්කොමත් එක්ක ආවොත් අපව අපේ ලාංකීය ජන සමාජයේ අපේ පිරිස් මෙහි ජීවත් වෙන විදිය ගත්තම ඔබ දැන් අවුරුදු ගානක අත්දැකීම් තියෙන පුද්ගලයෙක්නේ. එතකොට කොහොමද ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක දකින්නේ? මොනවද මොකද්ද රීඩින් එක?
ඒ කියන්නේ ජන සමාජයේ මෙහි ජන සමාජයේ හුඟක් මේගොල්ලෝ හිතලා තියෙන්නේ එක කාලයක යම් කිසි කාලයක පුද්ගලයෙ මේ රටට ආව ඒගොල්ලෝ හිතුවේ අපේ ළමයි හැදෙන්න ඕනේ, අපේ ළමයිගේ අනාගතය තමයි අපට අවශ්‍ය. ඒ හින්දා අපේ අනාගතය අපි කැප කරනවා ළමයි වෙනුවෙන් කියලා ඒ එක ජෙනරේෂන් එකක් තිබුණා. හැබැයි දැන් එන ජෙනරේෂන් එක බැලුවා නම් ඒගොල්ලෝ කියන්නේ අපේ ජීවිතයත් අපි හදා ගන්න ඕනි. අපේ ජීවිතය හදා ගැනීමෙන් අපේ අනිත් ජීවිතේ ඔටෝමැටිකලි හැදෙනවා. ඒ වගේ ජෙනරේෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අර දැන් අවුරුදු 20කට ආව කට්ටිය සමහරක් වෙලාවට සැක්‍රිෆයිස් කරන්න කැමති. දැන් එන කට්ටිය එහෙම නෙවෙයි. මටත් කරන්න පුළුවන්, මම කරොත් අපේ ළමයිටත් කරන්න පුළුවන් කියන කොන්ෆිඩන්ස් එක ඇවිල්ලා තියෙනවා මේ කට්ටියට.
මේකේ මම කොටස් කිහිපයක් අඳුරගෙන තියෙනවා. ඒක තමයි දකිනකොට එක එක කණ්ඩායම් එක එක ලෙවල්ස් වලින් එන්නේ. එතකොට ඒ අයගේ අධ්‍යාපන රටාව, ඒ අය හැසිරිච්ච විදිය ලංකාවේ, ඒවා ඒ විදිහෙන් පවත්වාගෙන යන්න සමහර උත්සාහ කරනවා. මේවා සාර්ථකයිද? ඒ කියන්නේ දැන් මම කියන්නේ කකුල් දෙකක් දෙපැත්තේ තියාගෙන ඉන්නවනේ බොහෝ අය. එතකොට ඒක සාර්ථකයිද?
චතුර මං ආරම්භයේදී ඔයාලට කිව්වා අර දැන් කැනඩාවට එනකොට මං හැම ජීවිතෙත් තමයි මං හැමදාම කියන්නේ අදිෂ්ඨානය එකක් විය යුතුයි. එක අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. තමන්ට අධිෂ්ඨාන තුනක් තිබුණොත් අවුරුද්දක් යනකොට අර තුන්වෙනි එක තමයි පළවෙනි ස්ථානෙට එන්නේ. අර පළවෙනි දෙකම අපි give up කරනවා. හැබැයි අධිෂ්ඨාන එකක් වෙන්න ඕනේ. ඕකට යන උපාය මාර්ග strategies වෙන් කරන්න පුළුවන්. අද මේක වුණේ නැහැ වෙනස් කරන්න. මේ වැඩේ හරි ගියේ නැ වෙන දෙයක් කරන්න. හැබැයි ඔයගේ අධිෂ්ඨාන එක විය යුතුයි. ඒ හින්දා අර තැන් දෙකක කකුල් දෙකක් තියාගෙන කරන වැඩේ හුඟක් වෙලාවට සාර්ථකව නිබමෙන්නේ නැහැ.
ලංකාවේ අය මෙහි ආවම මම දන්නේ කියන්නේ ලංකාවේදී දරුවෝ හදාගන්න දිනවල ලොකු උනන්දුවක් දක්වනවා. නැටුම් පන්ති යවනවා, දහම් පාසල් යවනවා. මම දන්නේ ඒ කියන්නේ කරන්න පුළුවන් එක මියුසික් ක්ලාස් එකේ යනවා හැම දෙයක්ම ලංකාවේකම තියාගන්න උත්සාහ කරනවා. හැබැයි ලංකාවේ ඉන්න කෙනාට එච්චර උවමනාවක්වත් නැහැ. මොකද්ද මේකට හේතුව?
දැන් මෙහෙ බලන්න. දැන් මං හිතන්නේ ලංකාවෙන් පිට වෙලා වෙන රටකට ආව නම් මට කතා කරන්න පුළුවන් කැනඩා ගැන විතරයි. සමහර කට්ටිය අනිත් රටවල් ඒ හා සමාන වෙන්න පුළුවන්. මෙහෙට ආවම ලංකාවේ හිටියට වඩා ලංකාවේ වටිනාකම අපිට තේරෙනවා. ලංකාවේ තිබුණ දේවල් අපි මෙහෙත් ලබා ගන්න ඕනේ කියලා ඉතාමත්ම ලොකු උනන්දුවක් ඇති වෙනවා. දැන් අපි බැලුවා නම් දැන් පන්සලට ගියාම දැන් පල්ලියකට ගියත් දැන් අපේ දහම් ඉරිදාට ගියන් දහම් පාසල් පිරිලා පල්ලි අපේ මුස්ලිම් පල්ලියට ගියාම මද්‍රසායක පිරිලා ඉරිද දවසකට මේ හැම තාත්තා අම්ම කෙනෙක් මේ ඒගොල්ලන්ගේ ළමයි එක්රන් යනවා. ඒ විතරක් නෙවෙයි සෞන්දර්ය පැත්තෙන් අපේ කලාවට ලැබි කට්ටියකුත් ඉන්නවා. මං හිතන්නේ ලංකාවට වඩා ඉහළ පෙළින් මේ රටේ ඒව සිද්ධ වෙනවා. ඒක තමයි මම දැන් දකින්නේ.
එතකොට ලංකාව ගැන වෙනදට වඩා දැන් මෙහි ඉඳලා අදහස් දක්වනවා. අපි බුද්ධ කැමති උනන් නැතත් පිළිගන්න ඕන. අපේ ලංකාවේ හැමෝම දේශපාලනය දන්නේ නැහැ. නමුත් දේශපාලනය කතා කරනවා. මල ගෙදර කතා කරන දේශපාලනය, හම්බුණාම කතා කරන දේශපාලනය, කොහෙරි යන ගමන් කතා කරන දේශපාලනය. දැන් මෙහි ආවත් එහෙමයි. හැම සමාජයකම දකින්නේ සෑහෙන දේශපාලන සත්වයෝ. දේශපාලනේ නොදන්නුනොත් දේශපාලනේ කතා කරනවා. ඒ අය ගොඩක් ඒ අය වෙන සිදුවීම් ගැන කතා කරනවා. ඒක මෙහෙදි ඒ කියන්නේ එහෙදි දකින්නට වඩා සංවේදී වෙන්නේ කොහොමද ඇත්තටම?
දැන් මෙහෙමයි. දැන් දේශපාලනය කියලා කතා කරනවා. දැන් ලාංකික සමාජයේ ඉන්න පුද්ගලයෙකුට දේශපාලන දෙකක් තියෙනවනේ. එකක් කැනේඩියන් දේශපාලනය, අනිත් එක ලංකාවේ දේශපාලනය. දැන් කැනේඩියන් දේශපාලනය ගැන අපි කතා කරන්නේ සමහරක් විට අවුරුදු 4කට සැරයක් නැත්නම් අවුරුදු 2කට සැරයක් අර ඉලෙක්ෂන් එක හැදෙන වෙලාවට විතරයි. මෙහෙත් අර ඉලෙක්ෂන් එක තියෙන සුමාන කියනවා ඔන්න අද ඉඳලා සුමාන 6කට බෝත් දාන්න පුළුවන් එළියේ. අර සුමාන 6 වුණා බෝට් ටික ඔක්කොම ගලවලා ගෙනියන්න ඕනේ. නැත්නම් අර තරඟ කරපු පුද්ගලයාට දඩයක් ගන්නවා. දැන් එතකොට එතනින් ඒ කතාව ඉවරයි. ඒක ඔළුවේ තියන් ඉන්නේ නැහැ.
ඒ කියන්නේ ඡන්දේ දීලා ඉතුරු අවුරුදු 4ම ඡන්දේ දීපු පුද්ගලයා දේශපාලන කතා කරන්නේ.
ඒව කතා කරන්නේ නැහැ. ඒව කතා කරන්නේ මාධ්‍ය යන දේවල් තියෙනවා. සභාරක් විතර ඔයා කියබුක අපේ මියුනිසිපැලිටි එක නම් මියුනිසිපල් ට්‍රස්ට් විභාගෙ ගිහිල්ලා ඔයාගේ කටහඬ එතට ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඔයාගේ කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒව තියෙනවා. අර කැම්පේන් කරන එක තව පුද්ගලයකට කඩේට යන එක තව පුද්ගලයේ තමන්ගේ මනස විකෘති කිරීම ඒව සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක මේ අපේ වෙලා තියෙන්නේ අපේ ලංකාව වෙලා තියෙන්නේ ඒක කල්ටයක් වෙලා. ඒ කියන්නේ මම මේකනම් මේ පක්ෂනම් එහෙමමයි ඉන්නේ. ඒ වැරදි කරත් හරි කරත් ඒ ගැන කතා කරන්නේ
වෙනස් වෙන සූදානම් වෙනස්
වෙන. ඉතින් එහෙම බලනකොට ඉතින් මෙහෙ වුණත් අර මාධ්‍යයෙන් හැමදේම යන හින්දා දැන් ඕනනම් ලංකාවේ channel මෙහෙ බලන්නත් පුළුවන්. ඒව බලන හින්දා ඉතින් යම් කිසි තැනකට ගියාම මේ ගැන කතා වෙනවා. අනිත් එකනේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කැනඩාවල කතා වීම අඩුයි කියන්නේ අපේ ආර්ථිකයේ හොඳ තත්ත්වයක තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙකුට සමාජයේ කවුරු හරි මට හරි යම් කිසි පුද්ගලයකට ගැටලු තියෙනවනම් ඒ ගැටලු වලින් 50% අර ආර්ථිකය විසින් निराකරණය කරලා ඉවරයි. ඉතුරු 40% තමයි අපි බලාගන්නේ. දැන් ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්නේ දැන් වැඩට ගිහිල්ලා අවිල්ලා අන්තිමට පඩිය ගන්නකොට 20%ක් ණයයි. ඔය ගෙවන්නේ කොහොමද? වියදම් ටික වැඩි වෙන. එතකොට ඉතින් අර ආර්ථිකය ගැන හැම දේශපාලනය ගැන හැමදාම කතා කරන්නම වෙනවා.
ඒකෙ මිදෙන්න බැහැ.
මිදෙන්න බැරි වෙනවා. ඒ තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඉතින් අරක කතා කරනවා අරක බනිනවා ඒකෙන් අපි වැටෙනවා ඒ ඒ ඒ ඒ විෂස් සයිකල් එකේ අපි ඉන්නේ.
දැන් ඔබතුමා මාසයකට විතර ඉස්සෙල්ලා ලංකාවට ගියා. එතකොට දැන් මෙහි ඉඳලා දකින්නකොට දැන් ඔබතුමාගෙන් අපි ගත්තොත් දැන් පහුගිය කාලේ ආර්ථික අර්බුද විවිධ තත්ත්වයන් එක්ක ලෝකේ හැම රටකම ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපිට කතා කරනවා අහනවා ඉන්න බෑනේ යන්න වෙයිනේ ජොබ් එක තියෙනවද සල්ලි නැද්ද ලයිට් කපනව නේද සංචාරකයෝ වෙන්නේ නැහැ නේද රට ඉවරයි නේද බෙහෙත් නැහැ නේද මුකුත් කරගන්න කරන්නම බැරි තත්ත්වකින් තමයි මං හිතන්නේ සහෝදරයෝ ඔය ආඥා දෑවිතෝතන ඔක්කොම අහන්නේ ඔබ මාසකට ඉස්සර ලංකාවට ගියානේ. ඔබ දැකපුදේ මොකක්ද මේ එක්ස්පීරියන්ස් එක? කියන්නේ මෙහි මාධ්‍ය මගින්, සෝෂල් මීඩියා මගින්, සානිත් මගින් කියන කතාව ඇත්තද? එහෙම නැත්නම් එහෙ ගියාම ඊට වඩා වෙනස්ද තත්ත්වය?
ඔකේ දෙපැත්තක් තියෙනවා. සමාජ මාධ්‍යයෙන් කියන දේවලුත් එක පැත්තකින් යථාර්ථයක් තියෙනවා, ඇත්තක් තියෙනවා. දැන් ඔතන හොඳ දේවලුත් තියෙනවා, ප්‍රශ්නක් තියෙනවා. දැන් බැලුවම සංචාරක ව්‍යාපාරය ගැන බැලුවනම් ලංකාවට ගියා නම් මම දැන් මාස 3කට කලින් ගියා, මාසයකට කලින් ගියා. එතකොට ඒ දෙක අතර වෙනසක් බැලුවනම් සංචාරක ව්‍යාපාරයේ ඉස්තරම් ස්ථාවර අවස්ථාවකට පවතිමින් එමින් පවතිනවා. ඒ කියන්නේ බැලුවම එන පුද්ගලයන් ගානයි, ඒගොල්ලෝ වියදම් කරන ගානයි, ඉන්න ගානයි, අනිත් එක අපි යන්නේ වින්ටරයක් ඇතුළත, අනිත් එක ලංකාවේ සංචාරකයන් එනකොට සංචාරයෙන් බටහිර සංචාරකයන් හෙට හිතන්නේ අනිද්දා යන්න ඕනේ කියලා. ඒගොල්ලෝ අවුරුද්දට ඉස්සර, අවුරුදු දෙකකට ඉස්සර තමයි ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් හදන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන කට්ටිය ඒගොල්ලෝ අවුරුද්දට ඉස්සර අපි ප්‍රශ්න තිබුණ වෙලාවේ හදපු ප්ලෑන්ස්. එතකොට දැන් අපේ ප්‍රවර්ධන හරියට කරා නම් තව අවුරුද්දකින් එන කට්ටිය මීට වඩා 10 ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ අතින් ඕවා ධනාත්මක දේවල් අපි දකින්නේ. මම ප්‍රශ්නයක් හැටියට හිතන්නේ, ලොකුම ප්‍රශ්නයක් හැටියට මම හිතන්නේ දේවල් දෙකක්. පළවෙනි එක තමයි බරදවා හිතන්න එපා දෙමව්පියන්. මම මේ කියනවට දෙමව්පියන්ගේ ප්‍රශ්න තියෙනවා. හේතුව දැන් දෙමව්පියන්ට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අවුරුදු 10 ළමයා ඉස්සරහට කතා කරනවා. පුළුවන් තරම් ඕ වලින් වැළකෙන්න. ඒකත් අර ළමයට තියෙන්නේ, අර ළමා කාලයක් තියෙන්නේ, ඒ ළමයට නිර්මාණශීලීත්වයක් තියෙනවා. ඒව තමයි ඒ ළමයව තව අවුරුදු 10කින් යම්කිසි තෝතැන්නකට ගෙනියන්නේ. ඒව නැති කරන්න එපා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන බව ඇත්ත. පුළුවන් විදිහට ඕගොල්ලෝ විසඳගන්න ළමයිගේ ඉස්සරහට කතා කරන්න එපා. ඒක තමයි මම අර ඍණාත්මක පැත්තකින් දැක්කේ. මං හිතන්නේ ඔය මිනිස්සු විශ්වාස, තමන් ගැන විශ්වාසයක් ඇති කරගත යුතුයි. හැබැයි අවාසනාවන්ත ලෙස බලනවා නම් හුඟක්ම තරුණ කට්ටිය හිතන්නේ මං පිටරටකට ගියොත් තමයි මගේ අනාගතය හදාගන්න පුළුවන් කියලා. ඒක නැහැයි කියලා කියන්න බෑ.
ඔබතුමාගේ කියන්නේ දැන් මෙහි ඇවිල්ලා ඔබතුමා කොයි කාලෙද ලංකාවෙන් එන්නේ?
මම ලංකාවෙන් පිටත් වුනේ 96 මැද පෙරදිගට. මම කැනඩාවට ආවේ 2009.
ඒතර 2009 ඉඳලා මෙහි ගත කරන ජීවිතයත් එක්ක ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් මේක කරගන්න මේ කෙටි අවුරුදු කාලේ මට ප්‍රමාණවත් නෑ කියලා. දැන් ඔබ ගත්තොත් අවුරුදු 13ක විතර ඉතිහාසයක් තියෙන්නේ අත්‍තරම ගත්තොත්. ඒ ඉතිහාසය තුළ ඔබට කැනඩාවේ සිස්ටම් එක තුළ ව්‍යාපාරිකයෙක් විදිහට ගොඩනගින්න මොන වගේ අවස්ථාවද ලැබුණේ?
චතුර බංගේ අවස්ථාව කියනකොට පොඩි පැහැදිලි කිරීමක් කියන්න මට තියෙමු සමහර ඇඩ්වාන්ටේජ්. ඒ කිව්වොත් දැන් එතකොට තමයි අර හරි චිත්‍රය යම්කිසි පුද්ගලයෙක් කියන්න පුළුවන්. එතකොට තමයි මට අන්තිමට කියන්න පුළුවන් මට කරන්න පුළුවන් නම් ඔයාට කරන්න පුළුවන් කියලා. හරි. දැන් මම කැනඩාවට එනකොට මගේ ළමයි මගේ පුතාටයි දුයි. ඒගොල්ලෝ ඕ ලෙවල් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට අවුරුදු 16යි 12යි. ඒකේදී ළමයි මගේ ළමයි ඉස්කෝලට මම එක්කරන් යන්න ඕනේ ළමයි නෙවෙයි. මම ඒගොල්ලන්ගේ ඇඳුම් මාරු කරන්න ඕනේ, කෑම අරන් දෙන්න ඕනේ ළමයි නෙවෙයි. මට ඒ රෙස්පොන්සිබිලිටි එකක් තිබුණේ නැහැ. එතකොට මගේ අත නිදහස් මට ඕනේ දේවල් කරන්න. දැන් ඕකම කියන්න හේතුව දැන් අලුත් ඉමිග්‍රන් කෙනෙක් આવොත් කියයි මේ මිනිස්සයා මෙහෙම කතා කරා දැන් අපි අපේ ළමයි බලාගෙන ඉන්නවට කරන්න ඕනේ. ඒක ඇත්ත. ඒව දේවල් තියෙනවා. හැබැයි මම ආපු වෙලාවේ මම මේ මැද පෙරදිගිල්ල බේරරට ආවම මට හොයාගන්න ඒ වෙලාවේ මට ඕනේ රස්සාවක් හොයාගන්න බැරි වුණා. මාස 3කට විතර මට ඕනේ රස්සාවක් හොයාගන්න බැරි වුණා. ඒ අවස්ථාවේ මං හිතුවා ආපහු මං කියන්න අදිෂ්ඨාන එකයි අද වෙනකම් මගේ ජීවිතේ තියෙන්නේ. ඒ අදිෂ්ඨානය කරා යන්න හොඳම දේ තමයි වෝල්මාර්ට් එකට ගිහිල්ලා නයිට් ෂිෆ්ට් එකක් කරන් ලේබර් කෙනෙක් හැටියට, ඒ කියන්නේ රෑ 11 ඉඳලා උදේ 7 වෙනකම් වැඩ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මට ලැබුණේ ඩොලර් 11යි. ඒකට පළවෙනිම හේතුව තමයි එතකොට මම දන්නවා මට උදේ 8ට ගෙදර ඇවිල්ලා 12 වෙනකන් නිදාගෙන 12න් පස්සේ ආපහු රෑ 11 වෙනකොට මම නිදහස්. එතකොට මට ඉගෙන ගන්න පුළුවන්. යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා නම්, යම් කිසි තව ජොබ් එකකට ඇප්ලයි කරනවා ඒව කරන්න පුළුවන්. යම් කිසි සමාජ පුද්ගලින්ට එක කතා කරන්න ඕන.
ඒ කියන්නේ දවල් කාලේ වැඩ කළා රෑට නිදා ගන්නවා කියන එක වෙනුවට
ඒක අනිත් පැත්තට
කරා. ඒක තමයි සාර්ථක වෙන්න හේතුව.
සාර්ථක වෙන්න හේතුව. ඒ අතරම තව දෙයක් තමයි පැහැදිලි කිරීමක් තියෙනවා. ඔය රස්සාව කරන් යනකොට මට ෆියුචර් ෂොප් එක කියලා සමාගමේ මට රස්සාවක් හම්බුණා. පැයට ඩොලර් 22ක් ගන්න ලැබෙන්න වැඩ කරන්න තිබුණේ උදේ 10 ඉඳලා 6 වෙනකම්. ඒ රස්සාව මම බාරගත්තේ නැහැ. හේතුව ඒ මගේ පරමාර්ථය, මගේ අදිෂ්ඨානය කියන්නේ අර ඩොලර් 11 ඉඳලා ඩොලර් 22කට යාම නෙවෙයි. මගේ ජීවිත චිත්‍රය තිබුණේ 11 ඉඳලා වෙන ස්ථානයකට යන්න. හැබැයි ඒ ස්ථානයට යන්න ඕන නම් මේ ඩොලර් 11 කැප කරලා තාම නයිට් ෂිෆ්ට් එකේ ලේබර් කෙනෙක් හැටියට වැඩ කරලා තමයි එතනට යන්න පුළුවන් බව මට විශ්වාසයක් තිබුණේ.
ඒක කිටි කාලින් ප්‍රතිලාභ ලබා ගත්තේ නැහැ.
නැහැ. ඒකයි බං කියන්නේ දැනුවත් කරන්න පුළුවන් තරමක් එන පුද්ගලයන් ලංකාවෙන් එන පුද්ගලයන් ඕගොල්ලන්ගේ කැනඩාවට ආපු සිහිනේ තර කරගන්න. හැකි තරම් තර කරගන්න. පළවෙනි මාස 6 මාස 8 ඕගොල්ලන්ට පීඩන එන්න පුළුවන්. හුඟක් ප්‍රශ්න එන්න පුළුවන්. අර අදිස්ථානේ අර කැනඩාවේ චිත්‍රේ නැති කරගන්න එපා. දෙවනි රස ඒ කියන්නේ ආපු අදිස්ථානේ කරා යෑම නවත්තන්න එපා.
එතකොට ඔබතුමා කියන්නේ ඔබතුමා එනකොට දැන් දරුවෝ ඉන්නෝ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේ ජන සමාජයට ඒගොල්ලෝ අවශෝෂණය වෙන්න ඕන. එක්කෝ අපේ එන ශ්‍රී ලාංකික ජන සමාජය තවදුරටත් ජීවත් වෙන්න ඕන. එතකොට එහෙම කළොත් ෆැමිලි එක නැති වෙයිද? එහෙම කළොත් දරුවෝ මේ ක්‍රමයට හැදුනායින් පස්සේ ඒගොල්ලෝ හිතන විදිහ වෙනස් වෙයිද? පවුලෙන් ඈත් වෙයිද? මේක අපේ ලාංකීය ජන සමාජ දෙමාපියන්ගේ තියෙන බය ඉතින්. ඒ කියන්නේ මේ බය සාධාරණද? මේකෙන් එහාට ගිහිල්ලා ෆැමිලි ලයිෆ් එක තියාගෙන ඉන්න පුළුවන්ද? ඔක්කොම පවුලක් වගේ කටයුතු කරන්න පුළුවන්ද?
ඉතාමත්ම සාධාරණ ප්‍රශ්නයක්. මේක තුන් විදියකට බලන්න පුළුවන්. හේතුව දැන් මම ළමයි මෙහාට එක්රන් ඉනකොට පුතා ආවේ ඕ ලෙවල් ඉවර වෙලා, දුව ආවේ 6 පන්ති ඉවර වෙලා. දැන් එතකොට ඒගොල්ලන්ගේ ජීවිතයෙන් අධ්‍යාපන ප්‍රාථමික අධ්‍යාපන ජීවිතෙන් භාගයක් ලංකාවේ ගත කරලා ඉවරයි. එතකොට ඒගොල්ලෝ ලංකාවේ ගත කරලා මෙහාට ආවම මෙහෙ වෙනස් එකක් පුරුදු වෙන්න ඕනි. හරි. හැබැයි ඒගොල්ලොට කියලා තිබුණේ මේ රටට ආවනම් මේ රට තියෙන දේවල් ටික බාර ගන්න. හැබැයි ඕගොල්ලෝ ජීවත් වෙන්න යන්නේ මේ රටේ තියෙන චැලෙන්ජස් ටික ඒවට ඇඩප්ට් වෙන්න. හැබැයි ඕගොල්ලන්ගේ පරණ අනන්‍යතාවය නැති කරගන්නත් එපා. ඒ දෙකම රැක ගන්න. අද වුණත් යම්කිසි තැනකට සිංහල භාෂාව දන්න, සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව දන්න තැනකට ගියා නම් අපේ ළමයි බහුතරයක්ම කතා කරන්නේ එක්කෝ සිංහලේ නැත්තම් දෙමළේ. ඒ කියන්නේ අපේ සමාජයේ දන්න පුද්ගලයෙක් ගෙදරකට ඒ අනන්‍යතාවය තියාගන්න. ඒ හා සමානව යම්කිසි පුද්ගලයෙක් අදිනව නම් එයාට තියෙන අද්දරුවෙක් නම් මාස 12ක හරි ඒ ළමයාගෙන් ඒක අපි බලාපොරොත්තු වෙන එක සාධාරණ නෑ. ඒකත් ඒ ළමයා ඉන්නේ අලුත්ම කල්චර් එකකට අලුත් මේකකට ඒකෙන් ඒ කියන්නේ ඒ හා සමානව එක්ස්පෙක්ට් කරන්නත් අමාරුයි. ඔය ඔය ඔයක දෙපැත්තටම ඕක වැඩ කරනවා.
ඒතර දැන් ලංකාවේ ජන සමාජය තුල තියෙන මේ බෙදීම් කැනඩාවේ ජන සමාජය තුලත් ඔබ දකින්නවාද? ඒ කියන්නේ ලංකාවේ ප්‍රජාව විදියට ආවයින් පස්සේ ಜಾති වශයෙන් ආගම් වශයෙන් තියෙන බෙදීම මෙහෙත් ඒ විදියටම පවත්වගෙන යනවා.
දැන් අපි බලන කෝණෙන් අපි බෙදීමක් තියෙනවා කියලා බලන කෝණෙන් බැලුවම අපිට පේන හැමදේම බෙදීමක් හැටියටයි පේන්නේ. බෙදීමක් අවමයි කියලා බලනකොට ඒක අවම වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ බලන කෝණේ අනුව. හැබැයි එක දෙයක් පිළිගන්න ඕනේ හැම සමාජෙම, හැම කොට්ටාසෙම, හැම සමාජෙම මං හිතන්නේ 5% විතර කොට්ටාසයක් කියනවා අර බෙදුම්වාදීන් කියලා හිතාගමු. මම වෙන වචන යූස් පාවිච්චි කරන්නේ බෙදුම්වාදීන් කියමුකෝ. ඒ කියන්නේ මොන නෑ මම ඒකට බෙදුම්වාදීන් කියවනම් හොඳයි. ඒකට හේතුව ඒගොල්ලෝ බලනවා නෑ අපි ඒකට එකඟ නෑ මොන හරි හේතුවකට අපි මේකට එකඟ නෑ. ඒක කවදත් ඔහොමම පවතී. දැන් ඕක අවුරුදු 20කට ඉස්සරත් ওই ගාන තමයි. දැන් තව අවුරුදු 10කට ඕක නැති කරන්න බලන එකත් අපි
කාලේ
අපරාධ ශ්‍රමයේ අපරාධේ ඕක නෙවෙයි බලන්න ඕනේ. 95ක් එක් වෙලා තියෙනවනේ. ওই 95 එක් වීමෙන් යන මාර්ගය කොහොමද? ඇයි ඔහොම වෙන්න හේතුව? ඇයි ඒකට හේතුව? මං හිතන්නේ පළවෙනිම දේ තමයි අපිට තියෙන ලොකුම දේ තමයි අපේ රටේ ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙන්නේ භාෂාවෙන් හින්දානේ. අපේ ආගම් ભેදයකුත් නෙවෙයිනේ. ලොකුම ප්‍රශ්න ඇති උනේ භාෂා දෙකක් ගැන. දැන් ලොකුම මෙහෙට ආපු ගමන් අනිවාර්යයෙන්ම හැම පුද්ගලෙම ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කළ යුතුමයි. ඒ කියන්නේ ටොරන්ටෝ වල. දැන් ඔක කුබෙක් වලට ගියනම් ප්‍රංශ භාෂාව පාවිච්චි කරන්න ඕනේ. දැන් එතකොට ඒ මැද භාෂාවක් තියෙනවා. දැන් ඒ කියන්නේ මේ පුද්ගලයා ඒද බීද සීද භාෂාව මොකද්ද ලංකාවේ පාවිච්චි කරාට මෙහෙ ආවම අඩුමන ඉංග්‍රීසිය දැනගත්තාම ඒක ලින්ක් ලැන්ග්වේජ් එකක් වෙනවා. මේ සමාජයේ හැම පුද්ගලයාටම අනිත් පුද්ගලයෙක් කතා කිරීම වාචිකව හැකියාවක් ඇති කරනවා. දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අර ගැටලුවයි අර මිස්කන්සෙප්ෂන්ස් වි ප්‍රශ්නයි සැකේ ඔක්කොම ඇවිල්ලා තියෙන පෞද්ගලික මං හිතන්නේ ලොකුම දේ තමයි භාෂාව.
يعني common platform එකක් නැති එක
තමයි නැති එක අනිත් එක වර්ධන තේරුම් ගන්න එපා. මාධ්‍ය වැඩිගම මාධ්‍ය එකපාරටම මාධ්‍ය මාධ්‍ය මං හිතන්නේ දෙකක් තුනක් තිබුණ මාධ්‍ය සමාගම් නැත්තම් නාලික එකපාරට දාස් ගණන් ඇති වුණා. හැබැයි අපේ සමාජයේ ඒකට හුරු නැහැ කොහොමද මේවා ඔබ්සෝබ් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දේව බොම්බාඩඩ් විත් ටූ මච් ඉන්ෆර්මේෂන්. එතකොට ඒකත් එතන ගැටලුවක් වෙනවා. මොකද තෝරගන්නේ කියලා. එතනින් තමයි අර සමාජ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මේ මෙහෙන් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා ලංකාවට. පුළුවන් තරමක් අර අන්‍ය පුද්ගලයාගේ භාෂාව සිංහල හා දෙමළ එවැනිම ඉංග්‍රීසිය තුනම පුරුදු වුණා හුඟක් හොඳයි. අඩුම ගානේ ඉංග්‍රීසි පුරුදු වුණා නම් ඒ තත්ත්වය හුඟක් දුරට අඩු කරන්න පුළුවන් කියලා මම හිතනවා.
පිට අපේ කම කියන කෑල්ල සමහර වෙලාවට මගේ හැරෙනවා. මම ඔබතුමාගේ දැන් වෙනතුරු කිසිම ජාතිකත්වයේ මතු කිරීමට උත්සාහයක් නැහැ. නමුත් ඔබ ආකර්ශනීය පුද්ගලයෙක්. ඔබ ඇවිල්ලා මේ හරි ශ්‍රී ලාංකිකයි. ඒ කියන්නේ අපේ කමක් මට දැනෙනවා ඔබ තුල. සමහර වෙලාවට මේක දැනෙන්නේ නැහැ. ඔබ කොහොමද මේක තියාගෙන යන්නේ?
මම නම් හිතන්නේ මෙහෙමයි. මගේ කියලා මට අනන්‍යතාවයක් තියෙනවා. ඒක මගේ කම. හැබැයි මගේ රට හැටියට මට තව අනන්‍යතාවයක් තියෙනවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට. හරි. දැන් මම අදහන ආගම මම මේ කතා බහ කරන භාෂාව ඒක මට අදාළයි. මගේ පවුලේ ළමයිට අදාළයි. හැබැයි ඒක රටටම අදාළ නෑ. රටටම යනකොට ශ්‍රී ලාංකික කියන එක අදාළ විය යුතුයි. ඒ දෙක පැහැදිලිව අපිට දැනගත යුතුයි. එතකොට තමයි අර සමාජයේ ටෙන්ෂන් එකක් අර ආසතියක් ඇති වෙන්නේ නැත්තේ. මට පිළිගන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ ඔයාට අනන්‍යතාවයක් තියෙනවා. මට එහා සමාන අනන්‍යතාවයක් තියෙනවා. අපි දෙපළටම තියෙනවා යම්කිසි අනන්‍යතාවයක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට.
පොදු අනන්‍යතාවයක්
තියෙනවා. ඒක තේරුම් ගත්ත නම් ඔය ගමන හරි පහසුයි.
දැන් මේකෙදී අපේ පොදු අනන්‍යතාවය තියාගන්න ගොඩක් වෙලාවට එක්ක කමියුනිටි එකක්, එක්ක ආගමක්, එක්ක හරි කැමති වෙන් කරන්න. එක්ක අපේ ඉස්කෝලේ කියනවා, ඔයා අපේ විශ්වවිද්‍යාලේ කියනවා, ඔයා අපේ ආගමේ කියනවා, ඔයා අපේ ජාතිය කියනවා. එතකොට මේ පොදු අනන්‍යතාවය මතුවෙනවට වඩා අර අපේ කමටද මන් දන්නේ. ඔයා අපේ කරගන්න කැමති. ඒක තුල හැමතිස්සෙම කොටසකට ලඟු කරනවා. ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඔබට එහෙම දෙයක් තේරෙන්නේ නැද්ද?
මෙහෙමයි. අපි දන්නවා අපෙන් වෙච්ච වැරදි. ඔය වැරදි අපි හැදුවේ නැත්තම්, අපේ ළමයිට හැදුවේ නැත්තම්, ඔය වැරදි ඔහොමම යනවනේ. කවුරු හරි කොතනක හරි මේ වැරදි හදන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ අපේ අනන්‍යතාවය කියන්නේ මොකද්ද? ඔය අනන්‍යතාවය කියන්නේ මොකද්ද? අපේ පොදු අනන්‍යතාවය කියන්නේ මොකද්ද? ඔය තුනම සුරකින්න ඕනේ. ඒ තුනම එකහු කරන් තමයි රටක් හැටියට, ජාතියක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන්.
රියස්, දැන් ඔබේ බිස්නස් වලට මේ බලපෑවේ නැද්ද? ඒ කියන්නේ ලංකාවේ දැන් අපි දැක්කා සහරාන්ගේ බෝම්බ ප්‍රහාර මාලා වෙල්ලවීම සහ ඒකම ඇතිවෙච්ච සහකම්පනය සමාජය තුළ සහ ඒක ඇතිවෙච්ච වෙනත් තත්ත්වයන් ඒක ව්‍යාපාරවලට බලපෑවා. ඒතර ඔබට ඔබේ දැන් ගත්තෝතින් ව්‍යාපාරවල බොහොමයක් ලාංකික ගනුදෙනුකරුවන් ඉන්නේ. ඔබට මේක බලපෑවේ
නැද්ද? යම් කිසි ක්‍රමකට බලපෑමක් ඇති වෙයි කියලා මට චකිතයක් ඇති වුණා. ඇයි කිව්වොත් මම හැම සමාජයකත් එක්කම වැඩ කටයුතු කරාට මම කොයි සමාජයේද කියලා මම උලුප්පල පෙන්වන්න නැතුව වැඩ කරේ. ඒ කියන්නේ මම මගේ ජාතියක්ද මොකක්ද කියලා පෙන්වන්න නැතුව. ඒතකොට මට ඇති වුණා ප්‍රශ්නය තමයි මේ වගේ අවස්ථාවෙදී මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේකෙන් මොකද අනාගතේ නිර්මාණය වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී ඒ තත්ත්වය අනුව මට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. එදත් උනේත් නැහැ, අද වෙනකන් ඇති වුණේත් නැහැ. ඒකේ මට අනිවාර්යයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා. ඒ වෙලාවේ තමයි මම මගේ පළවෙනි දැන්වීම, ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක නිර්මාණය කරන්න ලෑස්ති වෙලා හිටියේ. ඒ වෙලාවේ ද්‍රවිඩ පුද්ගලයෝ කිව්වා, "රියස් මගේ ගෙදර පාවිච්චි කරන්න ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට." ඒ වගේම සිංහල සමාජයෙන් 3 දෙනෙක් ඇවිල්ලා කිව්වා, "අපි ඔයාගේ කබෂල් එකේ රඟපාන්න අපි කැමතියි." මේ අවස්ථාව ඉතාමත්ම හොඳ අවස්ථාවක් හැටියට මම හිතාගත්තා. මම හිතුවේ මීට වඩා වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ හාත්පසින්ම වෙනස් දෙයක් මට වුණේ. ඒකට හේතුව තමයි මමත් ඒ වෙලාවේ සුරකගෙන හිටිය මගේ අනන්‍යතාවය, ඔයාගේ අනන්‍යතාවය, රටක් හැටියට අපේ අනන්‍යතාවය. එහෙම තිබුණා නම් අපිව කවදත් කොතැනකත් අපේ සමාජය අපිව සුරකින්නෝ. දැන් ඔතන අපේ සමාජය කියන්නේ ABC නෙවෙයි. ඔය තුනම සංකල්පනයක් වෙච්ච අපේ සමාජය.
ඔබතුමා එකේ සුරකුණා.
අනිවාර්යයෙන්ම.
නමුත් ලංකාවේ තියෙන මේ ප්‍රශ්නේ එක වෙලාවකදී හිතනවා අස්ථාවර භාවයක් ඇති වෙනවා හැම කෙනෙකුටම අවිනිශ්චිතතා ඇති කරනවා ජීවත් වීම සහ ප්‍රශ්නය තමන් ජීවත් වෙන විදිය මේ දේවල්. ඔබ මේක කොහොමද දකින්නේ?
ලංකාවේ හරිම සරලයි. අපි අපේ මාධ්‍ය සම්පූර්ණ මෙන් කරලා තිබ්බනම් තමන්ගේ කටයුතු තමන්ට කරගන්න යන්න කියලා තිබ්බනම් ওই ඉස්කෝලේ උගන්වන පාඩම් ටික ඉගෙනුවා නම් ඔතන මං හිතන්නේම නැහැ ওই ප්‍රශ්නක් ඇති වෙයි කියලා. ওই 50 ගණන් වලත් ඇති උනේ ওই ප්‍රශ්න ඇති උනේ අපි කියන්නේ දේශපාලනේ ගා ගන්න ගිහිල්ලා. දේශපාලනේ ගා ගන්න නැතුව ඉන්න තරමට රටක් හැටියට අපේ ප්‍රශ්න අපිට ඉවර කරගන්න පුළුවන්. ඔතන ලොකුම ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ දේශපාලනේ ඇති වුණා නම් අර දේශපාලන කාලයක් එනවනේ සීසන් එකක් එනවනේ. දැන් මං හිතන්නේ දැනුත් ලංකාවේ තව මාස දෙකකින් අර ඉලෙක්ෂන් සීසන් එකක් එයි.
ආයි පටන් ගන්න.
ඔය ප්‍රශ්න ආපහු පටන් ගනි. ඔය නැති ප්‍රශ්න ගොඩදායි. ඔය ප්‍රශ්න ආපහු ඇති වෙයි. ඕකට මුලා වෙන කට්ටියකුත් ඉන්නවා. අර කියන මනුස්සයා කිව්වට අහන මනුස්සයා තේරුම් අරන් අහන්න ඕනේ. ඒපත් ඒක තමයි අපේ ඛේද වාචකේ. ඒකෙන් අපිට මිදිලා අර තමන්ගේ ඒකයි මම කිව්වේ අනන්‍යතාව ගැන කතා තමන්ට කියලා අනන්‍යතාවයක් තියෙනවා. ඒක සුරකින්න. එතකොට ඊතුරු හැමදේම සුරකි.
ඒ වගේම දැන් මුස්ලිම් ජන සමාජය තුල ගත්තොත් විශාල වශයෙන් චෝදනාවට ලක්වෙච්ච දේවල් තමයි පහුගිය කාලේ අන්තවාදී ස්වරූපයකින් වැඩ කරනවා. දරුවන්ට මහ සමාජයට අවශෝෂණය වෙන්න දෙන්නේ. මම කියන්නේ මේ සිංහල සමාජයට අවශෝෂණය වෙන්නේ නෙමෙයි ලාංකීය ජන සමාජයට අවශෝෂණය වීමට තියෙන ඉඩකඩ අඩුයි කියන එක. නමුත් ඔබ වගේ මෙහෙට ඇවිල්ලා බැලුවෙන් පස්සේ ඔගොල්ලෝ ගොඩක් කමියුනිටි එකත් එක්ක වැඩ කරනවා. හැමෝත් එක්කම හිනා වෙලා ඉන්නවා. ජන සමාජයේ ඔක්කොමත් එක්ක වටයුතු කරනවා. නමුත් මෙතන යම් කිසි ඔය කියන අන්තවාදී ස්වරූපයකින් කටයුතු කිරීම ප්‍රශ්නයක් වෙලා තියෙනව නේද?
මෙහෙමයි. උතර පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් අපේ මම කැමති නැහැ කොට්ටාසයක් ඇටියෙකට බහුතරය සුළුතරය කියලා කියද්දත් කැමති නැහැ. හැබැයි මේක පැහැදිලි කිරීමට මට කියන්න අවශ්‍යතාවයක් වෙනවා. දැන් හොඳම රට කියලා මට කියන්න තියෙන්නේ එක රටයි. ඒ කොයි රටද? සුළුතරය බහුතරයට ගරු කරනවා. බහුතරය සුළුතරය රකිනවා. ඒ රට තමයි ලෝකේ උතුම්ම රට. මට කැමති ඔය රට ලංකාව වෙන්න. සුළුතරය බහුතරයට ගරු කරනවා. බහුතරය සුළුතරය රකිනවා. ඒක මේ ඔක්කොම රටක් හැටියට අපේ මිනිස්සු අපේ රට.
අපි ඉතින් එහෙම රටක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්න ඕන කවදා හරි දවසක. දැන් දැනට වුණත් මං හිතන්නේ නැත්තේ නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ බෙදීම් වලට හේතු වෙලා තිබෙන්නෙම එක්කෝ ඔය සුළුතරය බහුතරයට ගරුණු කිරීම හරි බහුතරය විසින් සුළුතරයේ ආයිතීන් සුරකින් නැතිකම්. දැන් අවිනිශ්චිතතාවය
තවදයක් තියෙනවා. අතට සමා වෙන්න. නැත්තම් අර මාධ්‍යයටයි අනිත් දේවල්ට පැටලිලා ඒගොල්ලෝ ඔය භාවයේ විකෘති කිරීමක් කරන එක. ඒක තමයි බහුතරයක්ම වෙන්නේ. මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න ඇති කරගන්න කිව්වනම් ඒගොල්ලෝ විසඳ ගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලෝ ඇත්තටම සමාජයේ ගමකට ගියාම අර මනුස්සය මේ මනුස්සය ඔය තුන්දෙනා එකට ජීවත් වෙන හැමදාම. ඔය හැමදාම ගහගන්න නැති මනුස්සය ඇයි මේ සීසන් එකට විතරක් ගිහිල්ලා ගහගන්නේ? ඔතනයි ගැටලුව.
අපේ සමාජය ගත්තොත් දැන් අපේ ගෙවල් ගත්තම බහුතරයක් ඇගේ ගෙවල් එහා පැත්තේ ගෙදර කියයි සින්න අයියා ඉන්නවා කියයි මෙහා පැත්තේ තව කෙනෙක් ඉන්නවා කියයි. අපි ඔක්කොම මේ සමාජයේ මිශ්‍ර සමාජය. වෙයි මේ මිශ්‍ර සමාජය තුළ මේ ආර්ථික කටයුතු වලට පහුගිය කාලේ ඇතිවෙච්ච බලපෑම් හින්දා එක එක තනි තනි සංස්ථා විදිහට තමයි බිඳ වැටලා තියෙන්නේ. වටේ එක ඔක්කොම එකතු වෙලා එකට ගොඩ දාගන්න පුළුවන් ස්වරූපයක් දැන් නැහැ. ව්‍යාපාරකරණේ වුණත් අනිත් හැමදේම වුණත්. දැන් මේකට විසඳුම් හොයන්න පුළුවන්ද වෙන විදිහකින්? ඒ කියන්නේ මං කියන්නේ ව්‍යාපාර කරනවා නම් උපදෙස් දෙන්න පුළුවන්ද? ලංකාවේ සමාජයට මෙහි කරන විදිහ බල අපිට මොනවද දැන් ගෙනියන්න පුළුවන්ද?
දැන් මං හිතන්නේ ඕකට හොඳම ක්‍රමය තමයි මම ඕක පොඩ්ඩක් ඊට වඩා පිටට එන්න. දැන් කැනඩා වැනි රටක් බැලුවනම් මෙහෙ ඇවිල්ලා බැලුවනම් යම් කිසි දෙයක් අපි බැලුවනම් ද්‍රවිඩ කට්ටිය ඉතාමත්ම හොඳට ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. සිංහල කට්ටිය බැලුවනම් ඒ හා සමානව කරන පුද්ගලයන් ඉන්නවා. අපේ යෝනක මුස්ලිම් සමාජය බැලුවනම් බර්ග මලේ කොට්ටාස බැලුවනම් හුඟක් පුද්ගලයන් ඉන්නවා ව්‍යාපාර කටයුතු වලට හරි ලැදි. ඒ හා සමාන පුද්ගලයන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් නම් අපට මේ රටේ ඉඳලා එකක් තාක්ෂණ හැකියාව ලංකාවට ගෙනියන්න පුළුවන්. අපේ තියෙන නූතන තාක්ෂණය. දෙවනුව අපට විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. දැන් කියමුකෝ සමාගම පිහිටවන යම් කිසි දැන් මොහොමඩ් සුන්දරලිංගමයි ගුණරත්න තුන් දෙනාම සමාගම පටන් ගන්න ලංකාවේ ව්‍යාපාර කටයුතු කරනකොට ඒක හරි ලස්සනයි ලංකාවට. පුද්ගලෙ තේරෙන්නේ මේ පුද්ගලෙ මෙහෙමත් කරන්න පුළුවන්. ඒ රට කරලා තියෙනවා. අපිට ආයෝජනයක් ලැබෙනවා. අපිට අමතරව අපිට තාක්ෂණය ලැබෙනවා. අනිත් එක දැන් ලංකාවට යනකොට කැනඩාවල පුද්ගලයන් යම් කිසි රටකට යනකොට ඒගොල්ලෝ ආයෝජනය ගෙනියනවා, තාක්ෂණය ගෙනියනවා, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික ගෙනියනවා. ඒගොල්ලෝ රෙඩි යන්න. Everything is ready for them. අවශ්‍ය කරන්න ඇති පහසුකම විතරයි. දැන් ওই මනුස්සයා එතනට ගිහිල්ලා තමන්ගේ දේවල් මෙහින් ගෙනියලා එතන පදිංචි කරනකොට ඒ මනුස්සයට කරන්න හැකියාවක් තියෙන්න ඕනි. The ease of doing business එක හැකියාව ඇති කරන්න ඕනි. ඒක ඇති කරා නම් අනිවාර්යයෙන්ම ඔටෝ මෙහි ඉඳලා මිනිස්සු යන්න පටන් ගන්නවා, ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. හේතුව අපේම ඥාතීන් ජීවත් වෙන රටක්. ඒ පුද්ගලයා හොඳම තේ තමයි යම් කිසි දෙයක් මාසයකට කීයක් හරි දෙනවට වඩා ව්‍යාපාරයක් පටන් අරන් ඒගොල්ලන් ඒකට පුහුණු කිරීම තමයි අප කළ යුත්තේ. ම අදට මාළුවෙක් දෙන එක නෙවෙයි හැමදාම මාළුවල් පුරුදු කිරීම තමයි අපිට කරන්න පුළුවන්.
අපි දැන් ලංකාවේ අධ්‍යාපනයයි මෙහි අධ්‍යාපනය ගත්තම එතකොට අධ්‍යාපනයේ වෙනස්කම් මොනවද දකින්න දේවල්? සිස්ටම්ස් වල මොනවද වෙනස් වෙන්න ඕන දේවල්?
එක පැත්තෙන් බැලුවම ලංකාවේ අධ්‍යාපනයේ ලොකුම කාර්යමයි ළමයින්ගෙන් ප්‍රශ්න ඇසීම, ළමයින්ගෙන් ඒ ප්‍රශ්නවලට උත්තර ලබා ගැනීම. ඒ කියන්නේ එතකොට අධ්‍යාපනය සාර්ථකයි. එක්සෑම් එක පාස් කරන්න පුළුවන් නම් ලකුණු 80ක් ගන්න පුළුවන්, ලකුණු 90ක් ගන්න පුළුවන් නම් ඒක හරි. නිර්මාණශීලීත්වය කරන්න පුළුවන් දේ, එයාගේ හැකියාව, ළමයගේ හැකියාව කොච්චර වැඩි දියුණු කරනවද, ප්‍රගුණ කරනවද කියන එක මෙතනින් අපට හුඟක් අඩුයි කැනඩා වගේ රටක් හා සංසන්දනය කරනකොට. දැන් මේ රටේ සාමාන්‍ය ළමයෙක් ගිහිල්ලා ඉතාමත්ම හොඳට උනන්දුවෙන් කටයුතු කරනවනම් ඒ පුද්ගලයා ඒගොල්ලෝ යවන්න පුළුවන් වෙන ඉස්කෝලේකට, ගිෆ්ට් ස්කූල් එකකට යවන්න පුළුවන්. ඒගොල්ලන් අවුරුදු ඩබල් ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන්. ඒගොල්ලොන් එත වටහා ගන්නවා මේ තාක්ෂණය කරා මේ ළමයා යොමු කරන්න පුළුවන් කියලා. ඒ වගේ අවස්ථා අපට ලබා ගන්න පුළුවන් මේ රටේ. ඒකට ලොකුම හේතුව තමයි අපේ ආර්ථිකය හොඳයි, අපිට ඒවට මුදල් යොදන්න පුළුවන් හිතන්න අවස්ථාව තියෙනවා. දැන් අපිට වෙලා තියෙන අපි වගේ රටක අධ්‍යාපනය කොච්චර හොඳ සාඩක සාර්ථකව තිබුණත් අනිත් කටයුතු වලින් අපිට තියෙනවා ගැටලු, තියෙනවා වියදම් තියෙනවා. මේවට දැන් තියෙන දේ කරගන්න බැරි වෙලාවේ ගිෆ්ට් ස්කූල් එකක් කොහොමද කරන්නේ, ඒ වගේ ගැටලු ඇති වෙනවා. ඒ හින්දා මම හිතන්නේ එකපාරටම කරන්න අමාරුයි. හැබැයි නිර්මාණශීලීත්වය ළමේ ක්‍රීඩාවට ලැබිනම් ඒ ළමයා ක්‍රීඩාවට යවන්න. දෙමව්පියන් ගැන මම ඔතන කියනවා නම් තව දෙයක් කියන්න තියෙනවා චතුර. මම අවුරුදු 13 මං ගෙදරින් පැනලා ගිය පුද්ගලෙක්. මොනවටත් නෙවෙයි. මම කිව්වා මං ඕ ලෙවල් පාස් වුණායින් පස්සේ මං අම්මටයි තාත්තටයි කිව්වා මට කරන්න ඕනේ මාකටිං කියලා. ඒගොල්ලෝ කිව්වා වාගේ මාකටිං රිසල්ට් එක හොඳ නැහැ, සයන්ස් කරන්න කියලා බල කරා මට. මට ওই බල කිව්වේ දරා ගන්න බැරුව මං කතරම ගිහිල්ලා දවස් දෙකක් ඉඳලා ගෙදරට ඇවිල්ලා මාකටිං කරේ. අද මට උප්පරින්ම යන්න පුළුවන් වෙලා තියෙන මගේ අධ්‍යාපනයේ මාකටිං අංශ. දැන් මං කරන දේවල් මාකටිං. හේතුව මට කැමති දෙයක් මං කරා. ලංකාවේ තව දෙයක් තමයි දෙමව්පියන් කියන්නේ දොස්තර වෙන්න, ඉගෙන ගන්න, නැත්තම් ලෝයර් කෙනෙක් වෙන්න, ඒ වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ මේ ළමයාගේ කැමැත්තට කරන්න අරින් නැති එක තමයි තව බාධාවක් හැටියට මම හිතන්නේ.
මේ සියලු දේවල් එක්ක අවසාන වශයෙන් ලංකාවේ මිනිස්සු ගොඩක් වැටිලා ඉන්නේ. එකක් බලාපොරොත්තු නැති වෙලා තිබෙනවා. කොහෙට හරි යන්න උත්සාහ කරනවා. එකක් ආර්ථිකමය වශයෙන් වැටිලා. ඔවුන්ට සෞඛ්‍යමය සම්පන්න වීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. බෙහෙත් ටික නැහැ. කවුරු හරි මේ දෙයක් ගෙනිනවා නම් තමයි බලාපොරොත්තු තියන්නේ. මම දැක්කා ඊයේත් සඳහන් කළා මෙහි ඉන්න විශේෂයෙන්ම මුස්ලිම් ජාතික පල්ලි විශාල වශයෙන් එකතු වෙලා ලංකාවේ දරුවන්ට අවශ්‍ය කරන බෙහෙත් හේත් යවලා තිබෙනවා කාසල් වීදියේ ළමා රෝහලට, ඒකේ කාන්තා රෝහලට. ඒක ඉතාමත් මගය කරන්න ඕන කටයුත්තක්. ඉතින් ඒ වගේ බලාපොරොත්තු වියකිලා ඉන්න වෙලාවක මොකක් හරි දෙයක් කෙනෙක් කියනවා නම් ඒක ලොකු දෙයක් වෙනවා. ඔබ මොකක්ද අවසාන වශයෙන් ඔවුන්ට දෙන පණිවිඩය?
ලංකාවේ අපට අවස්ථාවක් නැතිවීම නැවෙයි අපේ ලොකු ප්‍රශ්ටක් වෙලා තියෙන්නේ. අපේ බැලුවට ලැබෙන අවස්ථාවේ ප්‍රයෝජන ගන් නැතික තමයි අපේ ප්‍රශ්ටක් වෙලා තියෙන. අපේ අපට තිබුණ ආර්ථිකම යුද්ධයක් තිබුණ යුද්ධ නිම වුණ අපට අවස්ථාවක් තිබුණා ආසියාවේ උච්චතම අවස්ථාවට දියුණු වෙන්න අපි නැතිකරගත්තා. සුනාමියක් ආවා. සුනාමියෙන් පස්සේ අපිට ආයෝජනාව මුදල් ආවා අවස්ථාවක් ලැබුණා. ඒකට පස්සේ අපේ යම් කිසි ආණ්ඩුවක් පිහිටුව ඒකෙත් ඉතාමත්ම අපේ අපි අපි අදිෂ්ඨාන හුඟක් තිබුණා. ඒකත් අපි නැති කරගත්තා. ලංකාවට අවස්ථා ලැබෙනවා. මට කියන්න බෑ හෙට මේ අවස්ථාව ලැබෙයි කියලා. අවස්ථා ලැබෙනවා. අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න අවස්ථාව මග හරින්න එපා. ඒක මට කියන්න තියෙන මේ අවස්ථාව.
මෙයින් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් විදිහට බොහොම සාර්ථක ව්‍යාපාරවල නිරත කෙනෙක්, විශේෂයෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරකරණයේ ප්‍රමුඛ නාමයක් බවට පත් වෙලා තියෙනවා අද රියාස් රවුෆ් නාමයේ. ඉතින් එතුමා සම්බන්ධ වුණේ විශේෂයෙන්ම මේ තියෙන තත්ත්වයන් ගැන සාකච්ඡා කරන්න, විවෘතව අදහස් දක්වන්න. අද දවසේ ටෝක් විත් චතුර වැඩසටහනට මේ කැනඩාවේ ටොරොන්ටෝ ජන සමාජය වෙනුවෙන් ඉතින් බොහොම ස්තුතියි ඔබතුමා කාල වේලාවෙන් කරගෙන අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට.
ඔබේ කාල වේලාව මේ කාර්යවේට ආයෝජනය කිරීම ගැන බොහොම සන්තෝසයි. Thank you.
ඉතින් ඔබට මතක් කරනවා ඉතින් ස්කාබ්‍රෝ වල ඉන්න ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව මම බෙදන්න කැමති නැහැ. නමුත් ඔවුන් ශ්‍රී ලාංකිකයෝ විදිහට සුවිශේෂී වැඩ කොටසක් කරලා තියෙනවා. ඒක ඇගීමට ලක් කරන්න ඕනේ. ඒක තමයි ඔවුන් විශාල ධන පරිත්‍යාගයක් පහුගිය දිනකත් සිදු කරලා තිබෙනවා අපේ රෝහල් පද්ධතියේ. මේ වෙලාවේ ඖෂධ හිඟයෙන් ගොඩක් බැටකන පීඩාවට පත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට උදව්වක් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවට ඔබේ ආයෝජන ගෙනියන්න පුළුවන්. ඒ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එමන් නැත්නම් අපි කියනවා කොන්සුලේට් එක, ඒ වගේම හයි කමිෂන් එක ගොඩක් උදව් කරනවා. විත්ත පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඔබට ශ්‍රී ලාංකික ආයෝජන අවස්ථා බලන්න පුළුවන්. මේ වෙලාවේ රටට වැදගත්ම දේ තමයි ඔබට කරන්න පුළුවන් දේ මොකද්ද, ඔබ කර යුත්තේ මොකද්ද කියන එක අවබෝධ කර ගැනීම. ඉතින් ඒකට තමයි මේ සාකච්ඡා අපි පෙළගස්සමින් ඉන්නේ. බෙහෙම ස්තුතියි ඔබතුමාටත් සම්බන්ධ වුණාට.
ස්තුතියි චතුර.
අපි මේ වැඩසටහන පටිගත කරනු ලබන්නේ ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඬ රූපණ ටීවී අපේ කණ්ඩායමත් එක්ක. ඒ අය විසින් තමයි මේ සමස්ත නිෂ්පාදන කාර්යභාරයට උර දීලා ඉන්නේ. තියෙන අඩු පහසුකම් මැද්දේ ඒ වගේම තමයි තමන්ගේ සේවාවන් කැප කරගෙන ඔවුන් වෙනත් ස්ථානවල සේවා කරන කට්ටිය ඉතින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා මේ කටයුතු කරන්නේ. ඔබට ආරාධනා කරනවා ටොරොන්ටෝවේ අපේ හඬ රූපණ එක්ක එකතු වෙන්න. හැම සතියකම ඔවුන් ඔවුන්ගේ වැඩසටහන් පෙළගැස්ම ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔබට පුළුවන් ඔවුන්ව උදව් කරන්න, දිරිගන්වන්න, ඔවුන් එක තවදුරටත් මේ සබඳතාවය තියාගෙන යන්න කියලා මේ වෙලාවේ ටෝක් විත් චතුර ටීවී දරන අද දරන වෙනුවෙන් මම මතක් කරනවා. එහෙනම් අපි සමුගන්නවා මේ කැනඩාවේ ටොරොන්ටෝ හිසිට. මම චතුර අර්විස්.